කතානායකවරයා විසින් කරන ලබන නිවේදන ඒ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වෙනි ව්‍යවස්ථාවට ප්‍රකාරව දරු කතානායකතුමා විසින් 2024 ජූනි මාසේ 19 වෙනිදා ශ්‍රී ලංකා වරලත් නැවුතරුකරුවන්ගේ ආයතනයේ සංස්ථාගත කිරීමේ සහ දැඩිගම ශ්‍රී මෛත්‍රී පඤ්ඤාර්ථ බෞද්ධ අධ්‍යාපන දහම් සභාව සංස්ථාගත කිරීමේ නැමැති පනත් කෙටුම්පත්වල සහතික සටහන් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ලිපි ලේඛනාදී පිළිගැනීම ගරු අග්‍රාමාත්‍ය රාජ්‍ය පරිපාලන සදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2023 වර්ෂ සඳහා ශ්‍රී ලංකා සුරාබද්ද දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව සහ 2023 වර්ෂය සඳහා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ යොමු කළිතේ මම යෝජනා කරමි. 2023 වර්ෂය සඳහා පරිසර අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව පරිසරයේ ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ යොමු කළිතේ මම යෝජනා කරමි. 2023 වර්ෂය සඳහා මුදල් කොමිෂන් සභාවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව විවෘත සහ වගවිවෘත රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළිතේ යෝජනා කරමි.
ගරු අධ්‍යාපන අමාත්‍යතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2022 වර්ෂය සඳහා කොළඹ වර්ෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
විපක්ෂනායකතුමා,
ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගේ අවසරය මත, ගරු අධ්‍යාපන අමාත්‍යතුමනි, 2020, 2021, 2022 අධ්‍යයන වර්ෂ සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් නොලත් ශිෂ්‍යයින්ට උසස් අධ්‍යාපනය හැදෑරීමේ පොලී රහිත ශිෂ්‍යණ යෝජනා ක්‍රමය යටතේ පුද්ගලික විශ්වවිද්‍යාල තුළින් සිදු කිරීමට අදාළ ඒ ගැසට් පත්‍රය මෙතෙක් නිකුත් වෙලා නැහැ. ඇත්ත වශයෙන්ම මේක නිකුත් වන්නට තිබුණේ ගිය වසරේ දෙසැම්බර් මාසයේ. ගැසට් නිවේදන නිකුත් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් අද වන විට පොලී රහිත ශිෂ්‍යණ යෝජනා ක්‍රමය යටතේ උපාධිය හැදෑරීමට අපේක්ෂාවෙන් සිටින දරුවන්ට ඒ සඳහා ලියාපදිංචි වන්නට බැරි වෙලා තිබෙනවා. දැනටමත් සියලු පාඨමාලා ගාස්තු ගෙවීමට හැකි සිසු දරුවන් විසින් අදාළ ගාස්තු ගෙවලා ඊළඟ කණ්ඩායම් සඳහා ලියාපදිංචි වෙලා තිබෙන මොහොතක රජයේ මෙම ප්‍රමාදෝෂය නිසා දරුවන්ගේ අපේක්ෂාවන් බිඳ වැටීමක් සිදු වෙලා තිබෙනවා. ඒ නිසා බොහෝ සිසුන් දැඩි මානසික පීඩනයකින් පසුවන නිසා අඩුම තරමේ ඔක්තෝබර් මස වන විට ආරම්භ වීමට නියමිත ඇති පෞද්ගලික විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා සඳහා හෝ පිවිසීමට මේ සිසුන්ට පොලී රහිත ණය යෝජනා ක්‍රමය සක්‍රිය කරවල ක්‍රියාත්මක කරන්නට මම අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මොකද ඔබතුමා මීට පෙරක් අපි අදහස් ඉදිරිපත් කරනකොට එකට මැදිහත් වෙලා ඒවා ක්‍රියාත්මක කරා. ඇත්ත වශයෙන්ම අධ්‍යාපන අමාත්‍යතුමනි, මේක මේ අපි පාර්ලිමේන්තුවේ ඇවිල්ලා මේ මාස්පතා කියව කියව නිලධාරීන්ට මේක ක්‍රියාත්මක කරන්න ඕන දෙයක් නෙවෙයි. ඉතින් ඔබතුමාගේ මම ඉල්ලීමක් කරනවා මේ සිස්ටම් එක හදන්න මේක ක්‍රියාත්මක කරන්න. ස්තුතියි.
හොඳයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි,
මටත් කෙටියෙන් අධ්‍යාපනය ගැන අද විශ්වවිද්‍යාල 17ම පාරට බැහැලා අනත් දැන සේවකයක් නෙවෙයි මුළු රටේම විශ්වවිද්‍යාල 17ම අද වැඩවර්ධනකේ දෙනවා. ඉතින් මම දන්න ඔබතුමා ආණ්ඩු බංකොලොත්
කරු සභානායක
මේක සම්බන්ධයෙන් ඔබතුමා
දැන් කරු නියෝජ්‍ය කතානායකතුමා මම ඔය ඔක්කොටම උත්තර දෙන්නම්.
මේ
අපේ න්‍යාය පත්‍රයේ දිගේ
යන් ඔව් අද න්‍යාය පත්‍රය අනුව කටයුතු
කරනවා. මම අහන්න වෙලාව දෙන්න. නෑ පොඩි පොඩි වහන්න බෑනේ මන්ත්‍රීතුමා, පුරුදු වෙන්නකෝ මේ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට යන්න.
මේ
මරණාධාර සමිතියක්වත් ගෙනියන්න බෑනේ මේ විදිහට.
ගරු සභානායකතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම ඔබතුමාගේ ප්‍රශ්නට උත්තර දෙන්නම්. ඒකට මම සීලුම හේතු කියන්නම්. ඊළඟ එක මොකද්ද ගරු නියෝජ්‍ය කතානායකතුමනි?
ප්‍රවාහන මහමාර්ග
වාහන 2023 වර්ෂය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව මාධ්‍ය තාරුණ්‍ය උරුමය හා නූතන පුරවැසියා පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගරු සංචාරක හා ඉඩම් අමාත්‍ය සහ ක්‍රීඩා හා යවන කටයුතු අමාත්‍ය
2021 සහ 2022 වර්ෂ සඳහා ජාතික ක්‍රීඩා අරමුදලේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා මාධ්‍ය තාරුණ්‍ය උරුමය හා නූතන ප්‍රවේශය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යසභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කරු මහජන ආරක්ෂක මහත්මයා,
එදා සුසුදුන වර්ෂ සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව විවෘත සහ වගකීම් රජය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යසභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම සමාධි භාවනා හා යෝග මධ්‍යස්ථානයේ සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත් පිළිබඳ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ වාර්තාව හා එහි කාර්යසටහන් එම කාරක සභාවේ සභාපති වෙනයන් ගරු නීතිච්ච මදුරු විතානගේ මැතිතුමා විසින් පිළිගන්නේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සමාධි භාවනා සහ යෝග මධ්‍යස්ථානයේ සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත් පිළිබඳ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ වාර්තාව හා එහි කාර්යසටහන් මම ඉදිරිපත් කරමි.
සලකා බැලීම කවදාද? සලකා බැලීම ළමුන් කාන්තාවන් හා ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තා එම කාරක සභාවේ සභාපති ගරු නීතිඥ තලත අතුකෝරල මෙතනිය විසින් පිළිගන්නේ. ඒ වෙනුවට හරිණි අමරසූරි මහත්මිය.
I present the report of the Sectoral Oversight Committee on Children, Women and Gender on performance report of the Department of Samruddhi Development for the year 2022. An annual report of the National Child Protection Authority for the year 2020, which were referred to the said committee.
අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තා එම කාරක සභාවේ සභාපති ගරු ආචාර්ය වී රාධාකෘෂ්ණ මැතිතුමා විසින් පිළිගැන්වීම.
Presented the report of the Sectoral Oversight Committee of Education on a bill to provide the establishment of the National Commission for the United Nations Education Scientific and Cultural Organization, UNESCO, and for the matters connected therewith or thereto, which was referred to the said committee.
බාණ්ඩහා සේවා අපනයනය පිළිම ඉහළ නැංවීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යසභාවේ වාර්තා එම කාරක සභාවේ සභාපති ගරු බුද්ධික වත්තර මැතිතුමා විසින් පිළිගන්නේ.
ගරු කථානායකතුමනි, මේ වාර්තා ඉදිරිපත් කරන අතරේ ඉතා බරපතල තත්ත්වයක් මේ කාරණයේදී මට නිරීක්ෂණය වුණා. දැන් සාමාන්‍යයෙන් මම අද උදේ නියෝජ්‍ය මහලේකම්තුමත් හම්බුණා මේ සම්බන්ධයෙන්ම. 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ වගකීම් පනත සහ එහි පසුකාලීනව ආපු සංශෝධන දෙක අනුවත්, ඒ වගේම රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව මහ භාණ්ඩාගාරය යටතේ තිබෙන එහින් නිකුත් කරලා තිබෙන චක්‍රලේඛ අනුවත් අපේ ස්ථාවර නියෝග 111 අනුවත් මෙන්න මේ කියන අංශ 3 යටතේ සාමාන්‍යයෙන් වාර්ෂික වාර්තාවක් පළවෙනි අවුරුද්ද තුල හෝ දෙවෙනි අවුරුද්ද තුලවත් ඒ විගණනයේ නිම වෙලා ප්‍රථම වසර හෝ දෙවෙනි වසර තුලවත් ඉදිරිපත් වෙන්නට ඕනේ. නමුත් අවාසනාව මේ මං ඉදිරිපත් කරන සමහර වාර්ෂික වාර්තා 2012, 2013, 2014, 2015, 2016, 2017 වගේ අවුරුදු. විශේෂයෙන්ම මේ සීමා සාහිත්‍ය ඇල්කඩුව වෙවිලි සමාගම වගේ. එතකොට සමහර වාර්තා 20 වගේ වාර්තා. ඉතින් ඊළඟට රාජ්‍ය වැවිලි සංස්ථාව 2017, 18, 19 වාර්තා. එතකොට සමහර වාර්තා අපිට විගණන ප්‍රශ්නත් එක්ක බරපතල තත්ත්වයක් තිබුණා මේ වාර්තා පිළිබඳව ඉදිරියට යෑම සම්බන්ධයෙන්. ඉතින් ඒ නිසා මම ඔබතුමාගේ අවධානයත් ඒ වගේම පාර්ලිමේන්තුවේ අවධානයත් යොමු කරනවා මේ ගොඩක් රාජ්‍ය ආයතන විශේෂයෙන්ම අර්ධ රාජ්‍ය ආයතන මේ පිළිබඳව තම දොයිතුකටවත් සලකන්නේ නැහැ. මට තේරෙන්නේ මේ අයට මේ ගැන අවබෝධයක් නැතිකමද, එහෙම නැත්නම් නොසලකා ශ්‍රී ලංකා දැන් තේ මණ්ඩලය ඇතුළු සමහර ආයතන හොඳට මේක ඉදිරිපත් කරන අතරේ, ඉතා විධිමත් ඉදිරිපත් කරන අතරේ දැන් ජනතා වතු සංවර්ධන මණ්ඩලය ඉතා දුර්වල මට්ටමක තිබුණා. ඉතින් මේ සියල්ලත් එක්ක මම කියනවා පාර්ලිමේන්තුව මේ ගැන අවධානය යොමු කරන්න ඕන, කථානායකතුමා ලේකම් මණ්ඩලය සමස්ත අපි පාර්ලිමේන්තුව අවධානය යොමු කරන්න ඕන. මේ අය මේ මූල්‍ය කළමනාකරණ පනත දැන් වෙනස් වුණත් අලුත් පනතක් එනවනේ, ඒක තුලත් මේ කාරණේ තියෙනවා. ඉතින් ඒ නිසා ඉතා නරක තත්ත්වයක් මේ මූල්‍ය කළමනාකරණ පනත් සියල්ල බිඳදමමි මේ සමහර ආයතන මේ ඉදිරිපත් කිරීම සිද්ධ කරන්නේ නැහැ වාර්ෂිකව. ඒ නොසලකාරිනවා. ඒ නිසා මම කියන්නේ මේ ප්‍රධානින් ගෙන්නලා කෝප් එක දෙක හරහා හෝ මහලේකම් තුමියත් මුල් වෙලා එක දවසක වැඩමුළුවක් තියලා මේක පැහැදිලි කරන්න ඕනේ. මේක සෙල්ලමක් නෙවෙයි, බරපතල තත්ත්වයක්. මේක ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක් කියන කාරණය පිළිබඳ මේ ප්‍රධානීන්ට අවබෝධයක් දෙන වැඩපිළිවෙළකුත් අවශ්‍යයි කියලා මම සඳහන් කරමි. භාණ්ඩ හා සේවා අපනයනය ඉහළ නැංවීම පිළිබඳ ආංශික අධීක්ෂක කාර්ය සභාව වෙත යොමු කරන ලද 2022 වර්ෂය සඳහා රබර් සංවර්ධන දෙපාර්තමේන්තු කාර්ය සාධක වාර්තාව, 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, 2022 වර්ෂය සඳහා කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව. දෙමළනේ ඒ දෙක ඉතා හොඳ ඉදිරිපත් කළ තියෙනවා. මම ඒකයි හොඳ එක අගේ කරන්නේ. 2020 සහ 2021 සඳහා තලව කැලේ ශ්‍රී ලංකා තේ පරිවර්ෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව. දැන් ඒගොල්ලන්ට 2022 කරන්න පුළුවන් කළා නැහැ. ඊළඟට 2017, 18, 19 වර්ෂවල ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ වාර්ෂික වාර්තාව බලන්න 19 ට එනකම් විතරයි. ඊන් පස්සේ අවුරුදු 3ක 2021-22 අවුරුදු 3ක් ඉදිරිපත් කළා නැහැ. ඊළඟට 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ වාර්ෂික වාර්තාව. ඊළඟට 2012, 13, 14, 15, 16, 17 වර්ෂ සඳහා සීමා සහිත ඇල්කඩුව වැවිලි සමාගමේ වාර්ෂික වාර්තාව බලන්න 2012, 13 ඒව තමයි දැන් ඉදිරිපත් කළේ මේ අවුරුදු 12කට කලින්. එතකොට 2017න් පස්සේ වාර්තා 18, 19, 20, 21, 22 කියන වාර්තා පහම ඇල්කඩුව වැවිලි සමාගම ඉදිරිපත් කළා නැහැ. ඊළඟට 2020 සහ 2021 වර්ෂ සඳහා කළු බොවිටියාන තේ කර්මාන්ත ශාලා සමාගමේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරන අතරේ මෙය සියලුම ගරු මන්ත්‍රීතුමන්ලට පිටපත් ඉදිරිපත් කළා තියෙනවා. මම සඳහන් කරපු කාරණය ඉතා බරපතල විදිහට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සලකන්න ඕනේ කියලා මම මේ අවස්ථාවේ සඳහන් කරනවා.
බොමන්සිතී කර්මන්ත මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා. ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා. ඩග්ලස් දේවානන්ද මැතිතුමා මහජන පෙස්සම් පිළිගැන්වීම.
ගෞරව ප්‍රතිනිධි සභානායකර් அவர்களே, மட்டக்களப்பு பார்வீதி 607 இலக்கத்தில் வதியும் திரு கோபாலகிருஷ்ணன் அவர்களிடம் இருந்து கிடைக்கப்பெற்ற மனுவை நான் சமர்ப்பிக்கின்றேன்.
கரு நீதிஜ சந்திம் வீரக்கொடி மெத்துமா மாஜன பேசாம் பிள்ளைகள்.
கரு கதாநாயகத்துமணி நாக்குலு கமுவ ரோஹல் அசல உதயன லிபினை பதிஞ்சி யூகே ரத்னவீர மகதாகின் லபுனு பெற்றமாக பிள்ளிகான்வது.
පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාර්ය සභාවට යොමු කරන ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ප්‍රශ්න අංක 1 ගරු අධ්‍යාපන අමාත්‍යතුමා.
වාචික පිළිතුරු ආරම්භ කිරීමට මත්තෙන් ගරු විපක්ෂ නායකතුමා ප්‍රශ්නයක් යොමු කළා. විශේෂයෙන්ම රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් වීමට ලියාපදිංචි වීමට අපේක්ෂා කරන උසස් පෙළ ප්‍රතිඵල මත ඇතුල් වෙන මම හිතන්නේ සාමාන්‍ය වාර්ෂිකව 4000කට වැඩි ප්‍රමාණයකට ණය ලබා දෙනවා. අපි 7 වෙනි කණ්ඩායමේ කටයුතු යම් ප්‍රමාදයක් වුණා. ඒක ප්‍රමාදයේ තිබුණේ විශේෂයෙන්ම ලංකා බැංකුවෙන්. මොකද දැන් 8 වෙනි කණ්ඩායමටත් ණය දෙන්නේ ලංකා බැංකුවත් මහජන බැංකුවත් කියන බැංකු දෙකම සම්බන්ධයෙන්. මහජන බැංකුවේ කිසිම ගැටලුවක් නැහැ. ලංකා බැංකුව කල්මරමරා ඉන්නවා ක්‍රෙඩිට් කමිටියකට දානවා කිය කිය. මම දන්නේ මේකේ කාර්යක්ෂමතාවය කොහොමද කියලා. මම පුද්ගලිකව කතා කළා සාමාන්‍ය අධිකාරීවරයාට පෙරේදා. පස්සේ බෝඩ් මීටින් එකේ ඉන්නවා කිව්වා. ඊට පස්සේ එච්චරයි. අඩුම ගාන කෝල් එක රිටර්න් කරන්න තේරෙන්නේ නැහැ. ඊළඟට ලංකා බැංකුවේ දැන් අලුත් සභාපතිවරයෙක් ඉන්නවා. ඒ සභාපතිවරයාටත් මම වතාවන් කීපයක් මේක කිව්වා. ගෙනල්ලත් කිව්වා. මේ ලංකාවේ තියෙන ප්‍රධාන රාජ්‍ය බැංකුව මමත් ඕකේ ඒක ඔය දැන් ඉන්න අය ඉපදෙන්නත් කලින් මම ඕකේ වැඩ කළා. අවුරුදු 8ක්. ඒ කාලේ ඔහොම තිබුණ නැහැ. හරි. ඉතින් ඒ නිසා මේ 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 ළමයින්ගේ මේ ලෝන් එක පරක් වෙන්නේ මේ ලංකා බැංකුවේ කල්මැරීම නිසා. මම පැහැදිලිව කියනවා. මම වතාවන් කීපයක් මේ මේ ඇමතිවරයේ කාර්යභාරයක් නෙමෙයි වෙන වෙන ආයතනයක ප්‍රධානින් ගෙනල්ලා හිටන් මේක කියන එක මේ රජයේ ප්‍රතිපත්තිය. මේ වර්තමාන ජනාධිපතිතුමා තමයි 2016 දී ඔබතුමන්ලගේ ආණ්ඩුවෙන් එදා ඔබතුමත් ඉන්නකොට ඔය රාජ්‍ය නවන විශ්වවිද්‍යාල සඳහා ණය යෝජනා ක්‍රමය ආරම්භ කළේ. දැක වර්ධනය වෙලා එතකොට ඔබතුමා හිටියේ. එතකොට මේ මේ ආපු එක මේක ඉස්සරහට ගෙනියන්න මේ බැංකු ප්‍රධානින් දන්නේ නැද්ද? කල්මරමරා ඉන්නේ. ඔව්. එහෙම තප්පරකින් මම ඉවර කරන්න ඕමම ඉන්න ඔබතුමා. ඒ නිසා විපක්ෂ නායකතුමනි මම දන්නවා ඔබතුමා ওই ප්‍රශ්නේ අහන බවත්. මොකද ඔබතුමාට යවපු ඒ දරුවන්ගේ ඉල්ලීමේ පිටපතක් මගේ සෙල් එකටත් ආවා. WhatsApp එකට. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා මතු කිරීම පිළිබඳව අඩුම ගන්න පාර්ලිමේන්තුවේ කතා කරන දේවත් ඇහිලා මේගොල්ලෝ ඇහැරෙන්න ඕනේ ලංකා බැංකුවේ ප්‍රධානී. මේක මට විසඳන්න පුළුවන් එකක් නම මම විසඳනවා.
හොඳයි.
මෙච්චර මේ අධ්‍යාපන අමාත්‍යාංශයකට මැදිහත් වෙන්න ඕන කමක් නැහැ. මේ බැංකුවක් කියන්නේ මේ ලේසි පාසු දෙයක් නෙවෙයිනේ.
හොඳයි කරුවා.
It's a loan. සම්පූර්ණ බර ඒගොල්ලන්ට ගිහිල්ලත් නැහැ. දැන් ඒක බෙදිලා ඉන්නේ. අගරු
රාජකීය මැතිතුමා කෙටියෙන් කියලා අවසන් කරලා.
අලවතුල මැතිතුමා හිටියා
ප්‍රශ්න. මේක මේ ලෝන් එක ගන්න ගියාම නීති රීති ගොඩක් දානවා. කන්ඩිෂන්ස් ගොඩක් දානවා. ඒ කන්ඩිෂන්ස් අනුව මේක ලෝන් එක ගන්නම බෑ. 100ක් ගියොත් 2 2 3යි තමයි හම්බෙන්නේ.
හරි.
98ක් 97ක් රිටර්න් වෙනවා. ඉතින් කන්ඩිෂන් පොඩ්ඩක් ලීල් කරන්න මේක.
මේක ඇත්තක් තියෙනවා. නමුත් මුල්ම 1-2 කාණ්ඩවල දුන්න ලෝන් වලින් 200කට වැඩි ප්‍රමාණයක් ආපහු ගෙවීම පැහැරහැරලා තියෙනවා. ඒකට හේතු තියෙන්න පුළුවන් ඒ ළමයින්ට විභාගය අරන් උපාධිය අවසන් කළත් COVID-19 ආව නිසා රැකියාවක් හොයා ගැනීම වැනි ප්‍රශ්න තියෙන්නේ නැති. දැන් කොහොමද ඒගොල්ලෝ දැන් ගෙවන්න පටන් අරන් තිනෝ. මේකට අපේ අමාත්‍යංශේ මේ නන් ස්ටේට් සෙක්ටර් එක ඍජුවම මැදිහත් වෙලා ඒ අදාළ විශ්වවිද්‍යාලයට කතා කරලා ඒකට ഇതു කරගෙන යනවා. හැබැයි දැන් බැංකු විසින් අලුතෙන් යෝජනාවක් කළා තව ගරන්ට කෙනෙක් වැඩි කරලා දෙන්නයි
කියලා.
ඉන්නකෝ කියන්නේ මේ මේ ඔව් නෑ මම දන්නවා. දැන් මෙහෙමයි බැංකුව සාමාන්‍ය විදිහට ගරන්ටි ලෝන්ස් දෙනවා. හරි. එතකොට මේ ලෝන් එකේ ඉන්ට්‍රස්ට් ෆ්‍රී. එතකොට පොලිය ගෙවන්නේ භාණ්ඩාගාරයෙන්. පොලිය භාණ්ඩාගාරයෙන් ගෙවන්නේ මුදල් ඒගොල්ලෝ රිකවර් කරන්න ඕනේ. එතකොට බැංකුවකට මුදල් රිකවර් කරන ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන ওই සේෆ්ටි නෙට්වර්ක් එක තමයි ඒගොල්ලෝ හදාගන්නේ. හැබැයි අපි කිව්වා මේකෙන් මේ ළමයි අධෛර්යමත් කරන්න යන්න එපයි කියලා.
හරි. බොහොම ස්තුතියි. ඔව් විපක්ෂ නායකතුමා.
මේ විවාදයකට යනව නෙවෙයි. දැන් ඇමතිතුමාගේ මුයින් බොහොම බරපතල ප්‍රකාශයක් නිකුත් වුණේ. ඒ කියන්නේ ගරු ඇමතිතුමා ආමන්ත්‍රණය කරලා කියද්දිත් මේ ප්‍රතිපත්තිය මේක රාජ්‍ය ප්‍රතිපත්තියක්. මේ රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකෙන් ගම්ය වෙන්නේ මට ගරු අමාත්‍යතුමා ගරු ඇමතිතුමා පොලිසි පැරලිසිස් එකක් වෙලා තියෙනවා. ප්‍රතිපත්ති අංශභාගයක් රජයේ තුල ක්‍රියාත්මක වෙනවා. මං අහන්නේ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ ඔබතුමන්ලගේ ප්‍රතිපත්තිය මෙය නම් මෙය ක්‍රියාත්මක කරන්නට ඒ නිලධාරීන් කටයුතු කරන්නේ නැත්නම් ඒ කියන්නේ ජනාධිපතිටත් වැඩිය ඉහළින් අධ්‍යාපන අමාත්‍යටත් වැඩිය ඉහළින් ඉන්නවා නිලධාරීන්. මෙහෙම රටක් ගෙනියන්න පුළුවන්. ඒ වගේ මම ඔබතුමාට කාරුණිකව ප්‍රශ්නයක් යොමු කරන්න කැමතියි. දැන් ඔබතුමා දන්නවා ලොකු ආන්දෝලනයක් නිර්මාණය වුණා මේ ආරෝපිත කුලී ආදායම් බද්ධ ගැන. ඒ කියන්නේ imputed rental income tax එහෙම නැත්නම් property tax දීපල බද්ධ ගැන. දැන් ගරු ඇමතිතුමා බොහොම පැහැදිලිව මේ රටේ බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනකොට එයට පදනම් වුණු මූල්‍ය දත්ත ඒ වගේම තොරතුරු ඉදිරිපත් කරනවායි කියලා ජනාධිපතිවරයා බොහොම පැහැදිලිව එළිපිටම කියලා තියෙනවා. එතකොට මේකට අවශ්‍යයි ටෙක්නිකල් ඇසිස්ටන්ස් රිපෝර්ට්ස්. ඒ කියන්නේ මේ දේපල බද්දද, වැට් එකද, ආදායම් බද්දද මේව වැඩි කරනකොට මේවට තියෙනවා ටෙක්නිකල් ඇසිස්ටන්ස් රිපෝර්ට්ස්. මේ තාක්ෂණ සහයෝගීතා වාර්තා ටික මේ පාර්ලිමේන්තුවේ සභාගත කරනවා කියලා කිව්වා. ඒක කෙරිලත් නැහැ.
විපක්ෂ නායකතුමා
කියනවා විටෙක ජනාධිපතිවරයා කියනවා මේ IMF ගිවිසුම වෙනස් කරන්න බැහැයි කියලා. හැබැයි පීටර් බ්‍රුව කියනවා IMF ඩෙලිගේෂන් එකේ ප්‍රධානියා කියනවා නෑ මේ ඒ වෙලාවට ඒ අවස්ථාවන් වලට අනුරූපීව IMF අග්‍රීමන්ට් එක සංශෝධනය කරන්න පුළුවන් කියලා. දැන් අපි සාකච්ඡා පවත්වපු අවස්ථාවේ අපි බොහොම පැහැදිලිව කිව්වා IMF එකේ සහභාගීත්වය අපි පිළිගන්නවා. හැබැයි මේ IMF ගිවිසුම අපි සංශෝධනය කරනවා කියලා. ඒකට එතුමා එකඟ වුණා. එතකොට පීටර් බ්‍රුව මේක සංශෝධනය කරන්න පුළුවන් කියන කාරණාවත් කියනකොට ජනාධිපතිවරයා කියනකොට නෑ මේක මේ ගලේ කෙටුව හා සමානයි මේක ආයේ වෙනස් කරන්න බැහැයි කියලා. ඒ වගේම මේ දේපල බද්ද
අවසන් කරන්න
මේ දේපල බද්ද මේ ආරෝපිත කුලී ආදායම් බද්ද ක්‍රියාත්මක කරන අවස්ථාවේ අඩුම ගානේ මේ පාර්ලිමේන්තුවට මේ තාක්ෂණ වාර්තා ටික තාක්ෂණ සහයෝගීතා වාර්තා ටික ටෙක්නිකල් ඇසිස්ටන්ස් රිපෝර්ට්ස් ටික කරුණාකරලා ඉදිරිපත් කරා.
හොඳයි.
මොකද දැන් ඔබතුමාට පොඩ්ඩක් බලන්න අපේ නිශාන් ඩිමෙල් මැතිතුමා වෙරිටි රිසර්ච් ආයතනයේ එතුමා බොහොම දත්ත කේන්ද්‍රීයව ඉදිරිපත් කරලා තිබෙනවා. මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගහගෙන තියෙන ගිවිසුම මේක රටේ ප්‍රගතියට බාධාවක් වෙන්න බෑ. මේක මේ රටේ ඉදිරි ගමන නතර කරන වැඩපිළිවෙලක් වෙන්නට බෑ. ඒ වගේම ඒ විවිධ ආයතනවලට ඕන ඕන වෙලාවට මේ රටේ ජනතාවගේ කරපිට හිස මත බදුබර පටවන්නට එහෙම කොහොමද වෙන්නේ? ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මේ රජයෙන් තාක්ෂණ වාර්තා ටික කරුණාකරලා සභාගත කරන්න. ඒ වගේම මේ බදු ගහනකොට ඒ බදු ගහන්නට පදනම් වුණු කරුණු කාරණා ටික ඉදිරිපත් කරන්න. ඒ වගේම මේ බදු ආදායම වැඩි කර ගැනීමට තිබෙන විකල්ප මාර්ග තිබෙනවා. බදු පරිපාලනය ඩිජිටයිස් කිරීම, ඒ වගේම බදු දැලට අසු විය යුතු සියලු දෙනා ඇතුළත් කර ගැනීම, මෙන්න මේ කරුණු කාරණා පිළිබඳවත් රජයේ අවධානය යොමු කරලා මම නැවතත් කියනවා IMF එකේ රූකඩයක් බවට පත් වෙන්නේ නැතුව IMF එකත් එක්ක සහයෝගීතාවෙන් හොඳ රට වෙනුවෙන් ප්‍රශස්ත ගනුදෙනුවකට ගිවිසුමකට ප්‍රවේශ වෙන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා ජනතාවගේ පැත්තෙන් ඉතින්.
නෑ අලවතවල මැතිතුමනි ඉස්සල
ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් ප්‍රශ්නේ මතුවුණු නිසා දැන් මේ වෙනකොට සියලුම විශ්වවිද්‍යාල වසා තියෙන. එතකොට අනද්ද කාර්ය මණ්ඩලත් ඒ වගේම පරිපාලන කාර්ය මණ්ඩලත් අනද්දින කාර්ය මණ්ඩලත් පරිපාලන කාර්ය මණ්ඩලත්
දැන් ගරු මන්තමාවක ප්‍රශ්න
අධ්‍යාපන ඇමතුමනි මේකේ දැන් මේ தත්ත්වය තුල වෙලා තියෙන්නේ දැන් padi නැති වෙනවා ආචාර්ය මණ්ඩලය සහ සියලු දෙනාටම. ඊට අමතරව ශිෂ්‍යෝ දැන් මේ විශ්වවිද්‍යාල වහලා දීර්ඝ කාලයක් දැන් මාස දෙකකට ආසන්නයි. ඒ නිසා මේ සඳහා අවශ්‍ය පියවරක් ගන්න එක්ක කවුරු හරි කඩකප්පල් කරන්න මේ වැඩ පිළ කරනවා, එහෙම නැත්නම් ඔබතුමා මේ සඳහා පියවරක් ගන්න.
බොහොම ඉස්සතේ මේ ගරු මේ දලසලා පෙරමැතිතුමාට අධ්‍යාපන ප්‍රශ්නයක් නම් කෙටියෙන් අහලා අවසන්
කරන්න. ගරු ඔබට උත්තර දෙන්න දැන් අධ්‍යාපන ඇමතුමනි.
ඔව් ගරු සභානායකතුමා අධ්‍යාපන ප්‍රශ්නයක්
නෑ නායකතුමනි. ඔය අනද්දින කාර්ය මණ්ඩල සියලුම වෘත්තීය සමිතිත් එක්ක මම දේවතාවක් භාණ්ඩාගාරයේ සාකච්ඡාවලට සම්බන්ධ වුණා. දැන් පහුගිය මාස 3 ඇතුළත. එතකොට UGC එක සාකච්ඡා කළා වට කීපයක්. ඊළඟට ආචාර්ය මණ්ඩල සමිතිත් එක්ක සාකච්ඡා කළා. දැන් මේ ප්‍රශ්නේ මම ඉතම පැහැදිලිව මට කියන්න තියෙන එකම උත්තරය. මම මේ ඔයකට පහුගිය කාලෙම උත්තර දුන්නා. මොකද්ද ප්‍රශ්න දෙකක් තියෙන්නේ උතන. ප්‍රශ්න දෙක තමයි 2018 වර්ෂයේදී අධ්‍යන කාර්ය මණ්ඩල වලට වැඩි කරපු 107% වැඩිවීමයි. ඒ වෙලාවේ අනද්දින කාර්ය මණ්ඩල වලට දුන්නේ 92%. 92 107 අතර 15% වෙනසක් තියෙනවා. මෙන්න මේ වෙනස නිම කළ යුතුයි කියලා තමයි 2018 ඉඳලා අවුරුදු 6ක් තිස්සේ ඔය වෘත්ති සමිතිය වල ඉල්ලීම තිබුණේ අනද්දේන. ඒතර මේ ප්‍රශ්නේ මම ආවහන් පස්සේ මම මේක අරගෙන මේ සම්බන්ධයෙන් තමයි මම කිව්වේ දෙවතාවක් ට්‍රෙෂරි කත් එක්ක සාකච්ඡා කළා. මම සාකච්ඡා කරපු වාර අනන්තයි. UGS එකත් සාකච්ඡා කළා. හැබැයි ඒකේ යම් මූලික එකඟතාවයක් ආවා. ඊළඟ අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කළා. ඒ විෂමතාවය වෙනත් ඒවට බලපෑමක් නොවන ආකාරයට ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳන්න ලබන අවුරුද්ද ජනවාරි ඉඳලා.
හොඳයි.
මේක පොඩක් ඉන්නකෝ ඉතින් මේක අහගන්නකෝ තාම ඉවර නැහැ. හරි. එහෙම තියෙන අතරතුර අධ්‍යන කාර්ය මණ්ඩලවට 125% අධ්‍යන දීමනා වැඩි කළා. ඒ අධ්‍යන දීමනා වැඩි කරහම පස්සේ තමයි දෙවෙනි ඉල්ලීම ආවේ අනධ්‍යන කාර්ය මණ්ඩල වලින් ඒගොල්ලන්ටත් ගැලපුම් දීමනාව දෙන්න කියලා. හරි. එතකොට දැන් මේ ගැලපුම් දීමනාව දීම පිළිබඳව දෙවෙනි ඉල්ලීම තියෙනවා. ඒ ඉල්ලීම් දෙක තමයි තියෙන්නේ. පළවෙනි ඉල්ලීමට එකඟ වෙලා අපි සාකච්ඡා කළා තිබුණේ. දැන් අනද්දින කාර්ය මණ්ඩල ඉල්ලන්නේ අර අධ්‍යන කාර්ය මණ්ඩල වලට වැඩි කළා වගේ ඒ වැඩි කරන අවස්ථාවකදී ගැලපුම් දීමනාවක් එයටත් අවශ්‍යයි කියලා. ඒතර ඒ සඳහා අතිරේක ප්‍රතිපාදන අවශ්‍ය වෙනවා. ඒ පිළිබඳව දැනුම් දීලා තිනු. දැන් මේකට කමිටුවක් පත් කළා තිනු. මේ වගේ තීන්දන් හැම එකකටම ඒ කමිටුව ඉදිරිපත් කළා. දැන් අපි වැඩපිළිවෙළක් සකස් කළා. ඔය අධ්‍යන අනද්දින කාර්ය මණ්ඩල වල වෘත්ති සමිතිය වලට ඒ උදේසේ ප්‍රඥා මහතාගේ කමිටුවට මුලින්ම ගිහිල්ලා දින කීපයක් තුලදී කරුණ ටික ඉදිරිපත් කරලා ඉක්මනට එක ගන්න.
හොඳයි.
දැන් අපේ ස්ථාවරය වෙන්නේ UGC එකේ. භාණ්ඩාගාරයේ අපිට එකඟතාවයක් දෙනවා නම් UGC එකට UGC එකේ ඉතිරි වී තියෙන මුදලකින් යම් ආකාරයකින් මේ ප්‍රශ්නට විසඳුමක් දෙන්න ඒ අය සූදානම්. ඒක අපිට තනියෙන් කරන්න බෑ. ඒකට
භාණ්ඩාගාරය අනුමැතිය අවශ්‍යයි.
හරි, බොහොම සදේ. තලසලා පෙරමතුමා.
ගරු නියෝජක කතානායකතුමනි, ඔබතුමා විපක්ෂ නායකතුමා විසින් මතු කරපු ප්‍රශ්නයට අදාළව නොසඟවා ඇත්ත කාරණාව හෙළිදරව් කිරීම පිළිබඳ සිදුවන්ත වෙනවා. ගරු ඇමතුමනි, දැන් මෙතන තියෙන ගැටලුව රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවලට බඳව ගන්න වාර්ෂිකව ශිසුන් ප්‍රමාණය හරි අඩකට වැඩි රාජ්‍ය විශ්වවිද්‍යාලවල බඳව ගන්න ශිසුන් ප්‍රමාණයට හරි අඩක් පමණ වෙනවා රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල. ඒයිනුත් 6-1 පමණයි මේ ණය පහසුකම් ලැබිලා තියෙන්නේ. ඒතරේ පළවෙනිින් ආරම්භ වෙනකොට එක බැංකුකින් පටන් ගත්තා, දැන් බැංකු දෙකකට ගියා. ඔබතුමාට යෝජනා කරන්නේ මේක මෑත කාලින්නම ගෙනාපු ඉතාම වැදගත් යෝජනාවක්, මේ ක්‍රියාත්මක වන යෝජනාවක්. ඒ නිසා මේක අනෙකුත් බැංකු පෞද්ගලික බැංකුත් එක්ක සාකච්ඡා කරලා මේක මීට වඩා පළල් කරගන්න පුළුවන් නම්, මොකද ඔබතුමා දන්නවා අපස උසස් පෙළ විභාගයේ සමත් වෙන අයගෙන් 50%කටවත් රාජ්‍ය සහ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල අධ්‍යයනය ලබා ගැනීමේ හැකියාවක් නැති අවස්ථාවක් ඇතුලේ මේ ඉතාම වැදගත් විදිහට ක්‍රියාත්මක වෙච්ච මේ යෝජනාව තවත් විවෘත කරන්න, පාල් කරගන්න මම යෝජනාවක් ඉදිරි කරන ඔබතුමාට, ඔබතුමාගේ නායකත්වයෙන් සියලු බැංකු කැඳවලා පුළුවන් නම් මේක විෂයපතයට පරිබාහිර කාරණාවක්, මේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් එවැනි මේ වැඩපිළිවෙල සකස් කරන්න පුළුවන් නම් ඉතා වැදගත් කියලා කියන එකයි මම ඔබතුමාට යෝජනා
කරනවා.
ඒකට අදාළද? ඔය දැන් දල සමත්ම ප්‍රශ්නට අදාළද?
චන්දිමේරක්කොඩ මත ඒකට අදාළද?
අදාළ නැත්නම් ඒකට උත්තර දීලා ඉන්න. ඔව්, දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම ඉතිරි කිරීමේ බැංකු ඇතුළු, හැබැයි පෞද්ගලික බැංකුව ගෙනාවේ නැහැ. ඉතිරි කිරීමේ බැංකුවල් දෙනවා. මුත් ඒගොල්ලන්ට දැන් බැංකුවක කියන නිර්වචනය ගත්තාන් පස්සේ ඉතිරි කිරීමේ බැංකුව වෙනත් කාර්යයක් සඳහා පිහිටවලා තියෙනවා. ඒතර ඒගොල්ලන්ට ගැටලුවක් එනවා. ගරන්ටිස්ස ගන්න එකයි සම්පූර්ණ වෙනස් වාණිජ බැංකුවලට තියෙනවට වඩා. ඒක නිසා ඉතිරි කිරීමේ බැංකුව මේකට සම්බන්ධ වුණේ නැහැ. නමුත් ඔබතුමාගේ යෝජනාව හොඳයි. අපි අනිත් පෞද්ගලික බැංකුවලත් සහයෝගය ගන්න කටයුතු කරන්නම්. එයා එකඟ වෙනවා නම් අපිට මේ ගාණ වැඩි කරන්න පුළුවන්. හැබැයි අර ඉන්ට්‍රස්ට් ෆ්‍රී එක, ඒ කියන්නේ දැන් 11% නම් ඉන්ට්‍රස්ට් එක තියෙන්නේ, ඒ 11 භාණ්ඩාගාරෙන් ගෙවන්න ඕනේ.
හොඳයි, බොහොම සුදී. චන්දි විරක් කොඩි මැතුමා.
ගෞරව නියෝජක කතානායකතුමා, අධ්‍යාපන ඇමතුමාගෙන් මේ ඇති වෙලා තියෙන ප්‍රශ්නයක්. අධ්‍යාපන පොදු සාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් කරපු ගමම්බ ඒ ළමයින්ට උසස් පෙළ හදාරන්න අවස්ථාව දීලා තියෙනවා. ඒක හොඳ තීන්දුවක්. අපි ඒක අගය කරනවා. ප්‍රායෝගික ගැටලු තියෙනවා. මොකද ඒ කලාපේම පාසලකට තමයි යන්න කියලා තියෙන්නේ. දැන් අපේ සමහර පැතිවල ඒ කලාපේම පාසලකට යන්න ඒ වෙලාවේ අමාරුයි. දැන් අබරාධුවේ උදාහරණයකට හිණටිගල මේ අහංගම ශාරිපුත්‍ර විද්‍යාලයේ ඉඳලා ඒ කලාපය යනවා නම් දික්කුමුරට යන්න ඕන. උදේට ඒ පැත්තට බස් නැහැ. හැබැයි අහංගම ඉඳලා ගාල්ලට යනකොට බස් තියෙනවා. ඉතින් ඒ වගේ ප්‍රායෝගික ගැටලු පිළිබඳ අවධානය යොමු කළා.
හොඳයි.
ඒ ළමයින්ට අධ්‍යයනය කරන්න ඉඩ දෙන්න. ඒ වගේම ගරු මේක අධ්‍යාපනයේ තවත් අදාළයි. ගාල්ල කොටුවේ සවුත් සෙන්ස් විද්‍යාලය සහ ඕල් සෙන්ස් විද්‍යාලයේ ළමයි 7000ක් ඉන්නවා. හදිසියේම කොටුවේ අපේ සංචාරක ඇමතුමත් ඉන්නවා. පාර වන් වේ කළා. කිසිම ගැසට් එකක් නැහැ, තීන්දුවක් නැහැ. හිටි හැටි කළා තියෙනවා. මේකෙන් විශාල ප්‍රශ්නයක් දරුවන්ට වගේම සංචාරකයන්ට උද්ගත වෙලා තියෙනවා.
මේ
පිළිබඳවත් අවධානය යොමු කළා. වෙනසක් නීත්‍යානුකූලව කරන්න කියලා ඉල්ලා හිටිනවා.
අර නියෝජ්‍ය කතානායකතුමනි, මේ එතුමා කියන ඔක්කොම කරුණු සලකා බැලලා තමයි ඔය තීන්දු ගත්තේ. දැන් අද 5 වෙනි වතාවට සතිපතා පැවැත්වෙන සූම් මීටින් එක උදේ 8:00 මම අමාත්‍යංශයට ගිහලා පළාත් 9ම සම්බන්ධ කරගෙන සියලු තොරතුරු අරගෙන ආවේ. 100%ක් උසස් පෙළ තිබෙන පාසල් ආරම්භ කළා තියෙනවා. පේපර් මාකින් කරපු සෙන්ටර්ස්ත් දැන් ඊයෙන් ඉවරයි. ෆස්ට් ස්ටේජ් එක ඒවත් පටන් අරන් තියෙනවා. ඔබතුමා කියන ප්‍රශ්නයට විසඳුම මේ චක්‍රලේඛනයේම තියෙනවා. තමන් ඉන්න පරිෂදයේ තුල හදාරන්න බලාපොරොත්තු වෙන විෂය ධාරාව නැත්නම් ආසන්නම පරිෂදයට යන්න පුළුවන්. හැබැයි ඈත අපි හිතමු මේ උඩගම වගේ පැත්තක ඉඳලා මේ ගාලේ රිච්මන් විද්‍යාලයට එන්න බෑ. ඔව් නෑ, ඔව් එහෙම පොඩකින්. එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ඒ එවැනි කීප දෙනෙක් ඉන්න පුළුවන්. ඒගොල්ලන්ට පුළුවන් මේ තමන් අයිති කලාප අධ්‍යක්ෂක හම්බුනහම ඒ වැඩපිළිවෙලට ඒගොල්ලන්ට හදලා දෙන්න.
හොඳයි, බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. මරිකර්මතුමා කෙටියෙන් කිය.
නියෝජ්‍ය කතානායකතුමා, දැන් මම සභානායකතුමාගෙන් පොඩි පැහැදිලි කිරීමක් කරගන්න හදන්නේ. දැන් ආරෝපිත කුලී ආදායම් බද්ද මුදල් අමාත්‍යාංශ නිවේදනය අනුව 2026 10.4 වැඩි කරන්න බලාපොරොත්තු වෙන. විනාඩි දෙන්න. එතකොට ඒක අනුව දල වශයෙන් රුපියල් බිලියන 100ක් වැඩි කර ගන්න ඕන. එතකොට ගේකින් ලක්ෂයක් ගත්තොත් ගෙවල් ලක්ෂ 10ක්වත් බදු ගහන්න ඕන. එතකොට දැන් නිර්ණායකයක් හදලා තියෙනවද? දැන් ජනාධිපතිතුමා මෙතන කටවචනෙන් කිව්වා මේ පළවෙනි ගේ එක්සෙම්ප් කරනවා කියලා. නමුත් මුදල් අමාත්‍යාංශ නිවේදනය අනුව ඒක පැහැදිලි නැහැ. එතකොට මේ මොකද්ද නිර්ණායකයේ ඒක ගහන ක්‍රමේ? මොකද හේතුව දැන් ස්ටෝලන් රිකවරි ඇක්ට් එකයි ධන බද්දයි ගෙනාපු නැති නිසානේ මේ ගහන වෙලා තින්නේ. එතකොට මේක සාමාන්‍ය ජනතාවට බලපාන්නේ කොයි ආකාරද? මොකද නිර්ණායකයේ කියලා පොඩි පැහැදිලි කිරීමක් කරන්න
ඕනේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රජය විසින් යම් කිසි බද්දක් පනවනවා නම් එක්ක අයවැය යෝජනාවක් හැටෙන්නේ අතරමැද වෙනවනම් වෙනත් යෝජනාවක් හැටෙවලා ඒක අදාළ පරිපාටිය අනුගමනය කරලා පාර්ලිමේන්තුව අනුමැතිය ගන්න ඕනේ. ඒ තරම් දුරට තාම මේ ප්‍රශ්නේ ඇවිල්ලා
නැහැ.
ඒ වගේම සභාවෙන් ඉල්ලීමක් කළා තාක්ෂණ තොරතුරු සහ ඒව ටික දෙන්න කියලා. ඒක මුදල් අමාත්‍යාංශය හරහා අපි ඔබතුමාලා දැනුවත් කරන්න කටයුතු කරන්න.
හරි, බොහොම සිදී. ප්‍රශ්න අංකයක ගරු ඉරාන් වික්‍රමරත්න මහත්මයා කම්කරුව හා විදේශ රැකියා මහත්මයාගෙන් ඇසීමට අහනවාද පැමිණ නැත. ප්‍රශ්න අංක දෙක ගරු වෛද්‍ය කාවින්දේසාන් ජයවර්ධන මහත්මයා අධ්‍යාපන මහත්මයාගෙන් ඇසීමට පැමිණ නැත. ප්‍රශ්න අංක තුන ගරු අසංක නවරත්න මහත්මයා සෞඛ්‍ය මහත්මයාගෙන් ඇසීමට අහනවාද?
මම අහනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ගරු සෞඛ්‍ය මහත්මයා, බණායකතුමා.
සෞඛ්‍යමාත්‍යතුමා වෙනුවෙන් පිළිතුරු ලබා දෙනවා. පළවෙනි ප්‍රශ්නයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ තුල ශික්ෂණ රෝහල් දෙකක්ද, මූලික රෝහල් හතරක්ද, ප්‍රාදේශීය රෝහල් 40ක්ද, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 31ක්ද, ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක 54ක්ද සෞඛ්‍ය සේවා සැපයීම සිදු කරනු ලබයි. මේ රජයේ රෝහල් වල මේ වන විට පවතින මානව සම්පත් හා භෞතික සම්පත් ඌනතාවයන් සම්බන්ධයෙන් සලකා බැලීමේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ අයත් රෝහල් වල පවතින පුරප්පාඩු මන්ත්‍රීතුමා ඇමනුමක් ලෙස ලබල දෙන්නම්. ඒක විශාල සංඛ්‍යාවක් තියෙනවා, අර කැටගරිස් ගොඩක් තියෙන නිසා. භෞතික සම්පත් ඌනතාවයන් වශයෙන් හඳුනාගෙන ඇති කොටස් නිකවැරටිය මූලික රෝහලේ මාතෘ සංකීර්ණයක අවශ්‍යතාවයත්, දඹදෙනිය මූලික රෝහලේ නව වාට්ටු සංකීර්ණයක අවශ්‍යතාවයත්, පොල්පිතිගම හදිසි අනතුරු ඒකකය, ගල්ගමුව මූලික රෝහලේ වෛද්‍ය හා හෙද නිල නිවාසයන්නේ වැඩ අවසන් කර ගැනීම, කුරුණෑගල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ආයතන තුළ තිබෙන වාහන බොහොමයක් වසර 20කට පෙර නිෂ්පාදිත බැවින් එවැනි වාහනවල අඩුව සපුරා ගැනීම හා නැවත අලුත් වැඩියා කිරීම සඳහා තිබෙන අවශ්‍යතාවයන් හඳුනාගෙන තිබෙනවා. ඒ පිළිබඳව අවධානය යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විටත් පියවරගෙන තිබෙනවා. ඒ අනුව මානව සම්පතට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබීමෙන් පසුව 2023 11 මාසයේ සීමාවාසික පුහුණු අවසන් කර ඇති වෛද්‍ය නිලධාරීන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ තුල සේවයට යොදවනවා. ඊට අමතරව භෞතික සම්පත් වශයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි කුලියාපිටිය ශික්ෂණ රෝහල සියලු පහසුකම් වලින් සමන්විත රෝහලක් බවට පත් කිරීමට අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය මේ වන විටත් ලැබී ඇති අතර, ඒ යටතේ වයඹ විශ්වවිද්‍යාල නව වෛද්‍ය පීඨය සඳහා නව මහාචාර්ය ඒකකයක් ඇතුළු රෝහලේ නව හදිසි අනතුරු ඒකකයක්, නිල නිවාස හා සේවා ගොඩනැගිල්ලක් ඉදිරි කිරීමට යෝජිතව පවතී. ඊට අමතරව මන්ත්‍රීතුමා, අපි අර හඳුනාගත් අඩුපාඩු පිළිබඳව මුලින් සඳහන් කරපු ඒ අඩුපාඩු සකස් කර ගැනීම සඳහා ඊළඟ අයවැයට යෝජනා මේ වන විටත් සකස් කරලා තියෙනවා. ඊටත් අමතරව ලෝක බැංකු ව්‍යාපෘතිය තව වසර 5කට ප්‍රාථමික සෞඛ්‍ය සේවයේ වර්ධනය සඳහා අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ තුලින් ප්‍රාථමික සෞඛ්‍ය සේවයට අවශ්‍ය වෙන අඩුපාඩු සකස් කර ගැනීමේ යෝජනා අමාත්‍යාංශයේ සංවර්ධන අංශය විසින් සකස් කරලා තියෙනවා. අවසාන ප්‍රශ්නය
පැනනොනගේ
සුඛවන්ත වෙනවා. අපේ රාජ්‍ය අමාත්‍යතුමියට මේ පිළිතුරු ලබා දීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඔබතුමියත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ගරු මන්ත්‍රීතුමියක් විදිහට ජාතික ලයිස්ට් පත් වුණත් ඔබතුමිය දන්නවා මේ වෙනකොට පළාත් සභා අකර්මණ්‍ය වෙලා තියෙන්නේ. ආණ්ඩුකාරතුමාගේ පාලනය යටතේ තියෙන්නේ. පළාත් සභා වල මහජන නියෝජිතයෝ නැහැ. ඒ වගේම අපිට අවස්ථාවකුත් නැහැ ඒ සම්බන්ධයෙන් පළාත් සභාව යටතේ තියෙන රෝහල් වල තියෙන අඩුපාඩු සම්බන්ධයෙන් යම් මැදිහත් වීමක් කරන්න. විශේෂයෙන් පහුගිය මාස දෙකකට පෙර ගරු අමාත්‍යතුමා වයඹ පළාතේ මන්ත්‍රීවරු සහ නිලධාරීන් හමු වුණ ආණ්ඩුකාරතුමා සමග ඒ සාකච්ඡාවේත් අපි මේ කාරණා මතු කරා. විශේෂයෙන් ඔබතුමියට මතක් කරන්න ඕනේ මේ වෙනකොට ප්‍රාදේශීය රෝහල් ගණනාවක අවශ්‍ය මූලික මානව සම්පත් භෞතික සම්පත් සපුරා ගන්න බැරුව බොහොම අසරණව තමයි පලස්සභාව ඉන්නේ. විශේෂයෙන්ම වෛද්‍යවරු හෙද කාර්ය මණ්ඩලවල විශාල හිඟයක් තියෙනවා. ඒ නිසාම ප්‍රාදේශීය රෝහල් වලට ඇතුළු වෙන රෝගීන් සාමාන්‍ය රෝගී තත්ත්වයන් යටතේ වුණත් ඇතුළු වෙන රෝගීන් වහාම ඔවුන් කරන්නේ කුරුණෑගල නම් කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යවන එක ගිලන් රථයක. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. කුරුණෑගල ශික්ෂණ රෝහලටත් මේක දරා ගන්න බෑ. විශාල රෝගී තදබදයක් තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන් අපි ඉල්ලා හිටින්නේ මේ කාරණාව අපි දිගින් දිගටම මතු කරා මේ ප්‍රාදේශීය රෝහල් වල ඒ වගේම මූලික රෝහල් කීපේ පවතින භෞතික සම්පත් ටික ඉතාම ඉක්මනින් සම්පූර්ණ කරන්න කියන ඉල්ලීම කරනවා. ඒ වගේම මානව සම්පත් පිළිබඳ අපි දන්නවා ගැටලුව පෞගේ කාලේ පුරාම වෛද්‍යවරු රටහැර යමින් තිබුණා. විශාල වශයෙන් බුද්ධිගාණයක් ඇති වුණා. ඒ වගේම හේද කාර්ය මණ්ඩලත් ඒ විදිහටම නිවාඩු අරගෙන සහ නිවාඩු නොගෙන විදේශගත වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරනවාද කියන කාරණාව අපි දැනගන්න කැමතියි.
මන්ත්‍රීතුමා, පළාත් සභා යටතේ තියෙන සියලු ආයතනවල බඳවා ගැනීම සහ භෞතික සම්පත් දියුණු කිරීම ආණ්ඩුකාරතුමන් සහ පළාත් සභාවට යටතේ බලතල පවතිනවා. නමුත් ඔබතුමා කියපු කාරණය සමස්ත රටක සෞඛ්‍ය වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සඳහා අවශ්‍ය අවධානය යොමු කළා. ඒ අවශ්‍ය පළාත් සභාවේ ආයතනවල නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට සෞඛ්‍ය ලේකම්තුමාගේ අවධානයට යොමු කරන්නම්. මං හිතන්නේ අමාත්‍යතුමත් පැමිණියා නම් මෙතුමාගේ අවධානයට ලක් කරපු ඒ කාරණා පිළිබඳ නැවත සිහි ගැනීමක් කිරීමට ඔබතුමාට මම පොරොන්දු වෙනවා.
හොඳයි, බොහොම ස්තුතියි. එතුමාගේ දෙවෙනි නෑ එතුමාගේ දෙවෙනි ප්‍රශ්නය
මගේ දෙවෙනි අතු ප්‍රශ්නය අපේ මන්ත්‍රීතුමාට දෙන්න.
හා, ඔබතුමාට ඒ අවස්ථාව තියෙනවා.
Thank you. බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මම ඔබතුමියට යොමු කරන්න කැමති විශේෂයෙන්ම දැන් 2023 ජූලි මාසයේ වගේ කොළඹ රිජ්වේ ළමා රෝහලේ හම්දි කියලා අවුරුදු 3ක දරුවෙක්ගේ වකුගඩුවක් ඉවත් කිරීමේදී ඒ නිරෝගීවත්ව තිබුණු වකුගඩුවත් ඉවත් කළා. එතකොට ඇත්තටම මේ නරක වෙච්ච වකුගඩුවයි නිරෝගීව තිබුණ දෙක වකුගඩු දෙකම ඉවත් කරලා කියලා ඒ ළමයාගේ ජීවිතේ පවා අහිමි වුණා. ඒක කරපු ඒ වෛද්‍යවරයාත් රටින් පිටවල් වෙලා ගියා. ඉතා ඉක්මනින්ම ඔහු ගියා. දැන් මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේදී 2023 අගෝස්තු මාසේ රවුෆ් හකීම් මැතිතුමා හිටපු සෞඛ්‍ය මැතිතුමාගෙන් මේ ගැන කරුණු විමසීමේදී ඒ හිටපු සෞඛ්‍ය මැතිතුමා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරා සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පිළිබඳව පරීක්ෂණයක් කරනවා, ඒ වාර්තාවල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවායි කියලා. ගරු ඇමැතුමියනි, තවම මේ වාර්තාවල් ඉදිරිපත් වෙලා නැහැ. දැන් අවුරුද්දක කාලයක් ගත වෙලා තිබෙන ඒ මරණය සිද්ධ වෙලා. ඉතින් මම ඔබතුමියගෙන් ඉල්ලා සිටිනවා මේ පරීක්ෂණ පිළිබඳ තත්ත්වය මොකද්ද, මේ වාර්තාවල් කවදාද පාර්ලිමේන්තුවට දෙන්නේ කියලා.
හොඳයි, බොහොම ස්තුතියි ගරු ඇමැතුමිය.
මේ නිරවශ්‍යෙන් සෞඛ්‍ය ලේකම්තුමා හරහා අවශ්‍ය විදිහට පාර්ලිමේන්තුවට ලබා දෙන අද දවසේදී මම අවධානය යොමු කරන්නම් අවශ්‍ය නිලධාරීන් සහ මේ පරීක්ෂණ වාර්තා පිළිබඳව. ඔබතුමාට මම මේ පිළිබඳ දැනුම් දෙන්න.
හොඳයි, බොහොම ස්තුතියි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම හිතන්නේ ඉතාමත්ම වටිනා කාරණයක් සම්බන්ධව අවධානය යොමු කරන්න මම
ගරු මන්ත්‍රීතුමාට කාරණේ සෞඛ්‍ය ප්‍රශ්නද?
සෞඛ්‍ය ප්‍රශ්නය. දැන් මේ දවස්වල මේ මම හිතන්නේ විශාල වේගයෙන් ප්‍රව්‍යාප්ත වෙලා යනවා ජපානයේ පැය 48ක් ඇතුළත හිතන්න මරණයට පත් වෙන බැක්ටීරියාව. එතකොට ඒකේ අවධානම අපේ ලංකාවටත් තියෙනවා කියලා මේ ඊයේ දින පුවත්පත්වල මම හිතන්නේ ප්‍රධාන මාතෘකාව බවට පත් වුණා. එතකොට අපි ඒ සඳහා මොන වගේ සූදානමක් මේ විදිහට තියෙනවද කියන කාරණේ අපි ඇමතුමියෙන් දැනගන්න කැමතියි.
හොඳයි, ගරු ඇමතුමිය කියන
ඔව් මන්ත්‍රීතුමා, ඒ පිළිබඳ ලෝකයේ බොහොම අවධානය යොමු වෙනවා. නමුත් ඒ ගෝලීය තත්වයකට යන්න තවම එහෙම ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුනගෙනත් නැහැ. ඒ බැක්ටීරියා ආසාදිතයක් බැවින් බොහෝ වෙලාවට ප්‍රතිජීවක ඖෂධ මගින් වෛරසයකට වඩා හොඳින් පාලනය කළ හැකි දෙයක් නිසා ඒ අදාළ රටවල් මේ වන විටත් ඒට ක්‍රියාත්මක වීම පවතිනවා. නමුත් ලංකාවට ඒ පිළිබඳව අවධානය යොමු කරන්නට අවශ්‍ය ඒ උපදෙස් සෞඛ්‍ය අමාත්‍යාංශය ගුවන් තොටුපළ ඇතුළේ සියලු තැන්වලට දැනුම් දීලා තියෙනවා. නමුත් මේ කොවිඩ් වසංගතය වගේ ගෝලීය වසංගතයක් බවට පත්නොවන්නේ ඒ බැක්ටීරියා ආසාදිතයක් බැවින් බොහෝ විට එය ඒ රට තුළදී පාලනය කරගන්න තත්ත්වයක් බවට පත්වෙනවා. නමුත් ඒ පිළිබඳ අවධානය යොමු කළ සෞඛ්‍ය ලේකම්තුමා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමා ඇතුළු සියලු දෙනා කටයුතු කරනවා.
හොඳයි, බොහොම ස්තුතියි. විපක්ෂ නායකතුමා
විනාඩියක්. අපිට මාධ්‍ය
කීපයකින් අපිට දැනගන්නට ලැබුණා අරණායක ප්‍රදේශයේ ඉපදුණු මොහොතේ සිට අර එකට මේ බද්ධ වුණු දරුවෝ දෙපළක් ඉන්නවා. ඒ දරුවන්ට තියෙන්නේ වකුගඩු ප්‍රමාණය මම දන්නේ මට දැනගන්න ලැබුණු ආකාරයට දෙකයි කොහෙද. එතකොට වෛද්‍යවරුන්ගේ උපදෙස තමයි ඒ දරුවෝ දෙන්න දැන් එකට මෙය වෙලා තියෙන්නේ. ඒ දරුවෝ වයස අවුරුදු 4 වෙනකොට විතර ඊට පෙර වෙන් කරන්නට ඕනේ සඳහා බොහොම සංකීර්ණ ශල්‍ය කර්මයක් කරන්නට සිදුනයි කියන කාරණාව මේ මොහොත වෙන විට දැන් අවුරුදු 3කට ආසන්න ප්‍රමාණයක් මෙහෙම එකට සම්බන්ධ වෙලා සිටින දරුවන් වෙනුවෙන් ඒ ශල්‍ය කර්මය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වෙලා විශේෂිත වෛද්‍ය කණ්ඩායමක් ඒ අරණායක ප්‍රදේශයට යවලා ඒ දරුවන්ට ලබා දිය යුතු ඒ සෞඛ්‍ය පහසුකම් සහ ඒ දරුවෝ දෙන්නගේ ජීවිත බේරා ගැනීම සඳහා කළ යුතු ශල්‍ය කර්මය රජයේ මැදිහත් වීමෙන් කළ යුතුයි කියන එක අපේ විශ්වාසය.
දවස් දෙකකට පෙර මේ පිළිබඳ ඒ දර්ශන මාත් නැරඹුවා දැනගත්තා. ඒ බද්ධ වීම මං හිතන්නේ ටිකක් සංකීර්ණ බද්ධ වීමක් අවයවත් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නතර සාමාන්‍ය බද්ධ වීමකට වඩා. ඒ නිසා මා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මමත් පෞද්ගලිකවත් විමසීමක් කළා අයට මැදිහත් විය හැකි ආකාරය සහ එයට අවශ්‍ය වෛද්‍යවරුන්ගේ අපේට ඒ මේ ප්‍රවීණත්වයේ තියෙනවද ඒ සුදුසුකම් තියෙන ශල්‍යාගාර තියෙනවද කියන එක. ඒ පිළිබඳව අද දවසේ මට සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙන්නම් කියලා තියෙනවා. එහෙම වුණොත් ඔබතුමාටත් පෞද්ගලිකවත් මේ සභාවට අවශ්‍ය නම් ඊට පසුවත් දැනුම් දෙන්න. ඒ පිළිබඳව මතු කිරීම පිළිබඳ ස්තුතිවන්තයි.
බොහොම ස්තුතියි. ප්‍රශ්නාංක අතර ගරු කින්ස් නේල්සන් මැතිතුමා ගරු අග්‍රාමාත්‍ය රාජ්‍ය පරිපාලන සදෙසකටතු පළසභා පළප්පාලා මැතිතුමාගෙන් ඇසීමට. අහනවද?
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම අහනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගරු මන්තුමයි ප්‍රශ්නෙට පිළිතුර පළාත් පාලන ආයතන 8 පොළොන්නරුව මහනගර සභාව, පොළොන්නරුව ප්‍රාදේශ සභාව, ඇලහැර ප්‍රාදේශ සභාව, හිඟුරක්ගොඩ ප්‍රාදේශ සභාව, මැදිරිගිරිය ප්‍රාදේශ සභාව, ලංකාපුර ප්‍රාදේශ සභාව, දිඹුලාගල ප්‍රාදේශ සභාව, වැලිකන්ද ප්‍රාදේශ සභාව. අමුණුම එකෙහි දක්වා ඇත දීර්ඝ ලිස්තරයක් තියෙන ඊළඟ ප්‍රශ්නෙට. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන නගා සිටීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනයේ ස්වන් උත්පාදන ආදායම් ප්‍රවර්ධනයේ හා කාර්ය මණ්ඩලයේ ධාරිතා සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් රාජ්‍ය පරිපාලන සුදෙස්කඩතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ විසින් 2024 වර්ෂයට පහත සඳහන් පරිදි මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට නියමිතව ඇත. ලෝක බැංකු ණය ආධාර හා යුරෝපා ආධාර යටතේ ක්‍රියාත්මක ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යාපෘති මගින් 2024 වර්ෂයේ රුපියල් මිලියන 680ක පමණ ප්‍රතිපාදන යොදා ගනිමින් උපව්‍යාපෘති යෝජනා 53ක් ක්‍රියාවට කිරීමට සැලසුම් කර ඇත. ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක පළාත් පාලන ආයතන ධාරිතා සංවර්ධන වැඩසටහන යටතේ පළාත් පාලන ආයතන 8 නිලධාරීන් හා සේවකින් ධාර්තා සංවර්ධන කටයුතු සඳහා 2024 වසරට රුපියල් මිලියන 8 මුදලක් වෙන් කර ඇත. CDLD වැඩසටහන මගින් ප්‍රාදේශීය සභාවල දියුණු ගම් ප්‍රදේශ වරිපණම් ප්‍රදේශ හඳුනාගෙන ඒවා ගැසට් නිවේදන මගින් පළ කර පළාත් පාලන ආයතනවල ආදායම් වැඩි කිරීම කටයුතු සම්පාදනය කරමින් පවතී. දේශීය අරමුදල් මගින් මහා භාණ්ඩාගාරයේ සපයා ඇති මුදල් මූල්‍ය ප්‍රතිපාදන මගින් 2024 වසරේ පහත සඳහන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතරම අර්ධ වශයෙන් නිම කර ඇති එම ව්‍යාපෘති ඉතිරි වැඩ නිම කිරීමට රුපියල් මිලියන 83.641ක් වෙන් කර ඇත. ඒ වගේ වෙන්වෙන් වශයෙන් ඕනම් මන්තුමා දියබෙදුම සතිපොළ සංවර්ධන ඒ බකමුන් ළමා උද්‍යානයේ අසල කඩකාමර ඉදිකිරීම අත්තන කඩවල පොළ භූමිය සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 34.64 සුලංගාවිල පොළේ සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 18.87 හිඟුරක්ගොඩ ප්‍රාදේශ සභා බල ප්‍රදේශයේ පානීය ජල පෙරණ යන්ත්‍ර ලබා දීමට රුපියල් මිලියන 11.228යි පොළොන්නරුව මහනගර සභා බල ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 15.1.3යි විහෙරගල ජල ව්‍යාපෘති ගොඩනැගිල්ල අලුත් වැඩියා කිරීමට රුපියල් මිලියන 3.8යි 2024 අයවැය යෝජනා අංක හරි එහෙනම් නොයසේ නම් මන්ද එපමණයි නියෝජ්‍ය කතානායකතුමනි අතුරු ප්‍රශ්න වල උත්තර දීමට විශේෂ බාර ඇමතුමා පැමිණලා තිනවා පොළොන්නරුවේ මේ තරම් ව්‍යාපෘති ප්‍රමාණයක් මෙච්චර අමාරු කාලේ ක්‍රියාත්මක වීම පිළිබඳව මන්තුමා සතුටු වෙන්න ඕන
හොඳයි පළවෙනි අතුරු ප්‍රශ්නය අහන්න
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම පළාත් පාලන වලින් එකතු කරන දිරණ කසල එකතු කළ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සුංගාවිල කියන ගම්මානයේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි කවිෂ්මා කියන නමෙන් 2020 හයවෙනි මාසේ ආරම්භ කරන ව්‍යාපෘතියක් මේ දිරණ කසල එකතු කළා ඉතාමත් සාර්ථකව කාබනික පොහොර හදන මධ්‍යස්ථානයක් විදිහට 2021 වසරේ මේ පොහොර විකුණලා ලක්ෂ 27ක ආදායමකුත් ලැබුවා. දැන් මේක එන්න මේ ආයතනය දැන් කඩන් වැටලා තියෙනවා. විශාල මුදලකුත් වැය කරලා තියෙනවා. ඒ මැෂින් එකට කෝටි 8ක් වියදම් කරලා ඒ යන්ත්‍ර උපකරණ වලින් ඒ වගේම බිල්ඩින් එකට කෝටි 7ක් වැය කරලා තියෙනවා. දැන් මේ වෙනකොට ඒ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා තියෙනවා. ඉතින් නැවත මේ පළාත් පාලන ආයතන වලට ආදායමක් ලබන මේ ව්‍යාපෘතියක් නැවත මේ ආයතනයේ පණ ගන්නව නේද? මොකද්ද ඔබතුමාලගේ අමාත්‍යාංශයෙන් මේකට දෙන දායකත්වය කියන එක දැනගන්න කැමතියි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ කවසීමා මේ වැඩසටහන යටතේ අපි ලංකාවේ මේ වගේ කීප පොලක පටන් අරන් තිබුණා යම් යම් තැන්වල ඒවා දැන් අඩපණ වෙලා තියෙනවා ඒක අපි පිළිගන්නවා මේ සම්බන්ධව අපේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්තුමියක් අපි දැන් මේ ගැන සියලුම දේවල් හොයලා බලලා අර හොඳටම කරපු දඹුල්ලෙත් ප්‍රශ්නයක් තියෙනවා ලංකාවේ හොඳම එක ඒක නිසා ඒ ගැන හොයලා බලලා ඒ අවශ්‍ය කටයුතු කරගෙන යනවා මේ ඔබතුමා කියපු එක සම්බන්ධව අපි ඉතා ඉක්මනින් අමාත්‍යංශෙම කණ්ඩායමක් කැවලා හොයලා බලලා අවශ්‍ය කටයුතු කරනවා
හොඳයි දෙවෙනි අතුරු ප්‍රශ්නය
නියෝජ්‍ය කතානායකතුමනි ගරු ඇමතුමාට බොහොම ස්තුතියි මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ ගරු ඇමතුමනි තමන්කඩුව බල ප්‍රදේශයේ පොළොන්නරුව මහනගර සභාව විසින් නගරේ පර්චස් 60ක ඉඩමක් අරගෙන මම හිතන්නේ ලක්ෂ 800ක් විතර වියදම් කරලා කඩ කාමර 8ක් හැදුවා. එතකොට මෙතන පර්ච් එක වටිනාකම ලක්ෂ 30ක් විතර වෙනවා. එතකොට පොළොන්නරුව මහනගර සභාවෙන් ලක්ෂ 800ක් විතර වැය කරලා මේ හදපු කඩ කාමර 12 යම්කිසි පුද්ගලයෙක් විසින් ලක්ෂ 350ක් වැය ගෙවලා අවුරුදු 30කට බදු ක්‍රමයකට මේක ගන්නවා. ඒ අරගන්නව විතරක් නෙවෙයි මේකට මත්පැන් විකුණන්න බලපත්‍රයකුත් අරගෙන මේ වෙනකොට. එතකොට දැන් නගරේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ විහාරස්ථානයක් තියෙනවා නගරෙම. එතන මේ පන්සලේ ස්වාමින් වහන්සේ මේ සම්බන්ධව කතා කරලා ග්‍රාම නිලධාරිතුමාලා සම්බන්ධ වුණා. දැන් මෙච්චර මුදලක් වැය කරපු පොළොන්නරුව මහනගර සභාවේ ගොඩනැගිල්ල මේක තාම වෙළඳුන්ට මේක ඔක්ෂන් මේ වෙන්දේසි කරන්නවත් එහෙම කතාවක් මුකුත් නැතුව දැන් ඉඩමේ වටිනාකම විතරක්ම ලක්ෂ 2000ක් විතර වෙනවා. එතකොට ගොඩනැගිල්ලට ලක්ෂ 800ක් වැය කරලා තියෙනවා. හැබැයි යම් පුද්ගලෙක් මේක ලක්ෂ 350ක් ඒකෙත් 150යි ගෙවලා තියෙන්නේ. එතකොට දැන් මේ වෙනකොට අවුරුදු 30කට බදුත් දීලා අරක්කු ලයිසන් එකකුත් දීලා දැන් මේ සම්බන්ධව ඔබතුමාලා මේක දැනුවත්ද මේක කොහොමද මේක උනේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නොත් හොඳයි ගරු ඇමතුමා.
ගරු මන්තුමනි මේ අර ඔබතුමාගේ ප්‍රශ්නෙට මේක තිබිච්ච නෑ නැත්නම් අපි ඒ ගැන හොයලා බලනවා. මම මේ පිළිබඳව නගර සභාවෙන් සම්පූර්ණ වාර්තාවක් ගහලා ඔබතුමාට ඉදිරිපත් කරන්නම්. සාමාන්‍ය ටෙන්ඩර් පරිපාටි ක්‍රමයේ පිටත අපි මොනම හේතුවක් නිසාවත් දෙන්න කටයුතු කරන්නේ නැහැ. මම හිතන හැටියට ටෙන්ඩර් පටිපාටිය තමයි දෙන්න ඇත්තේ. හැබැයි ඒ දීපු ක්‍රමේ යම්කිසි ක්‍රමවේදෙන් පිට දීලා තියෙනවා නම් ඒ පිළිබඳව අවශ්‍ය කටයුතුත් කරනවා. ඒ වගේ ඔබතුමා කියපු අර
බාර් ලයිසන් එක කරන් තියෙනවා නම් ඒ නීතියානුකූලව ඒක ලබලා දෙන එක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කටයුත්තක්. එතකොට ඒ පිළිබඳව යමක් තියෙනවා, ඒක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට තමයි දැනුම් දෙන්න ඕනේ. මොකද අපේ අපි ඒ බලපත්‍ර සම්බන්ධව මුකුත් නැහැ. අපේ ආයතනයේට අයිති කඩකාමරයක පවත්වාගෙන යනවා නම් ඒ එතනින් දෙන්නේ ලයිසන් එකට මේ ඒ ආයතනය විතරයි. එතකොට ලයිසන් එක ලබලා දෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා.
හොඳයි, බොහොම ස්තුතියි. ඔබතුම ප්‍රශ්න දෙකක් අහලා ඉවරයි. ප්‍රශ්නයක්ද නැත්?
කර ගැනීමක්. ගරු ඇමැත්තුමා, දැන් ඔබතුමා කිව්වා ඒක ඒ විදිහට වෙනවා නම් ඒක ටෙන්ඩර් පැට පාටින් යන්නේ කියලා. නගරේ ඉන්න කිසිම වෙලෙන්දෝ මේ සම්බන්ධව කිසිම දෙයක් දන්නේ නැහැ. කොහොමද මේක අවුරුදු 30කට දුන්නේ කියලා. දැන් දීලා ඉවරයි. අවුරුදු 30කට බදු දීලා ඉවරයි. එතකොට මේ සම්බන්ධව මේක පත්තරේ ගියේවත් පොළොන්නරුව මහනගර සභාවවත් මේක කිසිම මේක 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 ප්‍රදර්ශනේ වුණේ නැහැ. ඉතින් ඒ නිසා මේ සම්බන්ධව හොයලා මේක නවත්තන්න වෙනවා ගරු ඇමැත්තුමා. මේක ලොකු අසාධාරණ අනික නගර කෙනෙකුටත් නෙමෙයි දීලා දෙන්නේ. පොළොන්නරුව කෙනෙකුටත් නෙමෙයි මේක දීලා තියෙන්නේ. පිටපලාත කෙනෙකුට.
ගරු ඇමැත්තුමා මම ඒ ගැන විශේෂයෙන්ම හොයලා බලනවා. මම අපි කොයිම මොහොතකවත් කියලා නැහැ ටෙන්ඩර් පටිපාටයෙන් තොරව කිසිම එක්කෙනෙකුට දෙන්න කියලා හිතන්. ඒක නිසා මේ මෙහෙම දීලා තියෙනවා නම් ඒක අවලංගු කරන්නත් කටයුතු කරනවා.
බොහොම ස්තුතියි. දලසලා ප්‍රමතුමා.
සෝකප්‍රියන්ත රාජ්‍ය ඇමතුමාගෙන් ඉතාම කෙටි පැහැදිලි කර ගැනීමක්. ගරු ඇමතුමනි, 2020 7/17 වෙනිදා රාජ්‍ය සේවා කළමනාකරණ සේවා මේ විවෘත තරඟ විභාගය සඳහා ආයුධපත් කැඳෙව්වා. නමුත් මේ දක්වා මේ විභාගය පැවැත්වලා නැහැ. හැබැයි රාජ්‍ය කළමනාකරණ සේවා ගරු නියෝජක තනායතුමනි, සේවා ව්‍යවස්ථාව යටතේ 70%ක් විවෘත විභාගෙනුත් සීමිත විභාගෙන් 30%ක් මතවා ගැනීම තමයි ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ. හැබැයි 2020 ඉඳලා මේ දක්වා ඒ මතවා ගැනීම නැහැ. සීමිත මතවා ගැනීම සිද්ධ වුණා. ඒ නිසා මේ පිළිබඳ ඔබතුමාගේ අවධානය යොමු කරන්න. මොකද දැන් අවුරුදු 4කට ආසන්න කාලයක් තිස්සේ ඒ මේ තරුණ බුද්ධිමත් දරුවෝ බලාගෙන ඉන්නවා විභාගෙට මේ
හොඳයි ගරු
මුණ දෙන බලාගෙන ඉන්නවා.
ගරු රාජ්‍යමත්තුමා,
ගරු මේ නියෝජක කතානායකතුමනි, එතුමාගේ ඒ ඉල්ලීම සහ පැහැදිලි කිරීමත් එක්ක ගරු අග්‍රාමාත්‍යතුමාගේ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් තියෙනවා රාජ්‍ය නිලධාරීන් බඳවා ගැනීම පිළිබඳව ස්වාවැලීම සහ ඒ පිළිබඳව වැඩපිළිවෙල කිරීම. එතුමා ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමෙදිත් මට සහයෝගය ලබා දුන්නා. මම ඊයේ එතුමා නැතත් මේ සභාව ස්තුතිත් කරා. ඒ වැඩ කටයුතු එතුමා ඒ පිළිබඳව අපේ අග්‍රාමාත්‍යතුමාගේ වැඩපිළිවෙලට සහයෝගය දුන්නා. මේ කාරණාවත් මම ගරු අග්‍රාමාත්‍යතුමා දැනුවත් කරලා ඒ අග්‍රාමාත්‍යතුමාගේ ලේකම්තුමාගෙන් සැදුනලත් කමිටුවටත් මේ වර්තාවක දාමලා ඉතාමත් ඉක්මනින් මේ පාර්ලිමේන්තුව දෙනවා.
හොඳයි, බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 5 ගරු SM මරික්කාර මැතිතුමා අග්‍රාමාත්‍ය රාජපාලන සදේශ කටයුතු පළාත් සභාව පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමේ. අහනවද?
මම අහන ප්‍රශ්නේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මන්තුමාගේ ප්‍රශ්නයේ පිළිතුර නිවාස තුල සිදුවන ස්වභාවික මරණ ලියාපදිංචි කිරීමේදී 1951 අංක 17 දරන උපැන්නහා මරණ ලියාපදිංචි කිරීමේ ආඥා පනතේ 46 එක වගන්තිය යටතේ තම කොට්ටාසය තුල සිදුවන මරණ පිළිබඳව දින 7ක් ඇතුළත එම පනතේ පළමුවන උපලේඛනයේ ම ආකෘතිය B 24 ඇමුණුම එකෙහි මගින් අදාළ රෙජිස්ට්‍රාරවලයාට වාර්තා කිරීමට ග්‍රාම නිලධාරියලයාගේ වගකීමක් වෙනවා. නිවාසය තුල සිදුවන හදිසි මරණය නොවන ස්වභාවික මරණ ලියාපදිංචි කිරීමේදී ග්‍රාම නිලධාරිය විසින් නිකුත් කරනු ලබන B 24 වාර්තාව මරණ දැන්වීමෙන් ලියවිල්ලක් වශයෙන් බාරගෙන 1951 අංක 17 දරන උපැන්නහා මරණ ලියාපදිංචි කිරීමේ ආඥා පනතේ 31 වගන්තියේ ප්‍රකාරව මියගිය තැනැත්තා අවසන් වරට රෝගීව සිටියේද ප්‍රතිකාර කළ වෛද්‍යවරයෙකු සිටී නම් එම වෛද්‍යවරයා විසින් පනතේ පළවෙනි උපලේඛනයේ වූ ආකෘතියේ B12 ඇමුණුම 2 අනුකූල වූ සහතික පත්‍රය මගින් B153/5 ගරු මන්තුමා, මේ කියන ඔක්කොම මේ ලිපිගොනුවේ තියෙනවා. මම ඒකත් සභාගත කරනවා. මේ ආකෘති පත්‍රත් එකින් එක තියෙනවා. එතකොට ඒ අනුව රෙජිස්ට්‍රාර්ගේ කාර්යභාරය වේ. එසේම රෙජිස්ට්‍රාර් ජෙනරාල් අත්පොතෙහි 4 රෝමිලක්කන් 4 කණ්ඩායමේ රෝමිලක්කන් 11 පරිච්ඡේදයේ අංක 186 සිට 196 දක්වා වගන්තිවල නිවාස තුල සිදුවන ස්වභාවික මරණ ලියාපදිංචි කිරීමට අදාළව එම කොට්ටාසේ ග්‍රාම නිලධාරියාගේ සහ රෙජිස්ට්‍රාර්වරයාගේ කාර්යභාරය දක්වා ඇත. ඊළඟ ප්‍රශ්නෙට පිළිතුර 1951 අංක 14 දරන උප්පැන්නහා මරණ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ 31 වගන්තියට අනුව මියගිය තැනැත්තා අවසාන වරට රෝගීව සිටියාද? ඔහු රෝගීව සිටියා නම් ප්‍රතිකාරගත් වෛද්‍යවරයාගේ පනතේ පළමුණු උපලේඛනය අනුව ඕ ආකෘතියේ B12 අනුකූලව සහතිකයක් නිකුත් කළ හැකි අතර එමගින් මරණයට හේතුව නිශ්චිතව ලබාගත හැකි. එසේම 31 වන වගන්තියට අනුකූලව වෛද්‍ය සහතික ඉදිරිපත් නොකරන අවස්ථාවලදී මරණයට හේතුව දැක්වෙන්නේ ප්‍රශ්නාවලියක් අඩංගු B155 වන මරණයට හේතුව දැක්වෙන ප්‍රශ්නාවලිය මගින් තොරතුරු ලබාගෙන මරණයට හේතුව පැහැදිලි සටහන් කළ හැකිය. ඊ ආකෘතියත් මේ පිළිතුරේ තියෙනවා. මම එකක් සභාගත කරනවා. අදාළ නොවේ.
හරි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය දැන් මෙතුමා මගේ ප්‍රශ්නෙට මම දන්නේ ඒ සභාගත කරපු එකේ හරි උත්තරයක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. මේ මොකද නියෝජ්‍ය ඇමතුමා, මේක අවුල ඇති වෙන්නේ කොවිඩ් වසංගතයේ කාලේ 2020 එවකට හිටපු පොලිස්පතිවරයාත් එවකට හිටපු වැඩ බලන රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයාත් යවපු චක්‍රලේඛනයක් තියෙනවා. එතකොට දැන් මේකේ ග්‍රාම සේවක කරන්නේ පදිංචි තහවුරු කිරීම විතරද, නැත්නම් එයා JMOගේ ජොබ් එකයි කොරොනර්ගේ ජොබ් එකයි ඔක්කොම කරනවද නැද්ද කියන එක පොඩ්ඩක් කෙටියෙන් පැහැදිලි කරන්න. මොකද හේතුව 2023 7 මාසේ 26 වෙනිදා දාපු චක්‍රලේඛනයත් අපබ්‍රංශයක්. ඒක පැහැදිලි නෑ හරියට. ඉතින් මේ පැහැදිලි කර ගැනීම තමයි අහන්නේ.
මන්තුමා කියන ප්‍රශ්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මට පැහැදිලි. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. මේ වෙලා තියෙන පිළිතුර වගන්ති සහ රෝම ඉලක්කම් ඒක ටිකක් මේ සභාවට ඇත්තට රසවත් පිළිතුරක් නෙමෙයි. ඒකත් මම පිළිගන්නවා. නමුත් රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරි මෙතුමා යොමු කරන ප්‍රශ්නෙට පිළිතුරක් විදිහට තමයි වගන්ති අනුකූලව ඉවලා තියෙන්නේ. මෙතුමා අහලා තියෙන්නේ නිවාසය තුල සිදුවන ස්වභාවික මරණ ලියාපදිංචි කිරීමේ මරණයේ සිදුවන කොට්ටාසේ ග්‍රාම නිලධාරිවරයාගේ හා රෙජිස්ට්‍රාර්වරයාගේ කාර්යභාරය කවරේද යන්නේ. එතකොට ඒක මගෙන් ඇහුවා නම් මට ටිකක් හොයලා බලලා ඒක කියන්න පුළුවන්. නමුත් අපේ මන්තුමා මේ ප්‍රශ්නේ අහපුවාම අමාත්‍යංශයේ උපුමම අදාළ රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවෙන් ඉවලා තියෙන පිළිතුර තමයි මේක. ඉතින් මේකට වඩා සරල ඔබ කියන පිළිතුරක් ලබලා දෙන්න ඕන නම් මට පුළුවන් ඒ පිළිබඳව අධ්‍යයනය කරලා පිළිතුරක් ලබා දෙන්න. මටත් මේ ඉවලා තියෙන පිළිතුර පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා.
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ දැන් ඇමතිතුමාටම තේරෙනවනේ මම කියන කතාව මොකද්ද කියලා. ඉවරලා හරිද දැන් වෙලා තියෙන්නේ දැන් ඔව් ඔබතුමාට අමාත්‍යාංශයෙන් ලබා දෙන පිළිතුර තමයි ඔබතුමාට දෙන්න වෙන්නේ. මම කියන්නේ ඔබතුමා ඇමතිවරයා හැටියට මේක ගැන හොයලා බලද මිනිස්සුන්ට මැරුණයින් පස්සෙත් මාර කරදරයක් වෙලා තියෙන්නේ මේක. හරිද? එතකොට මැරුණයින් පස්සේ පවුල කෙනෙක් මැරුණයින් පස්සේ මේ දුක් වෙන ඥාතීන්ටත් මේ මරණ මේ ලියාපදිංචි ගන්න ගියාම මාර කට්ටක් කන්න වෙලා තියෙන. දැන් අත් වශයෙන්ම මේක ඇතුලේ අත යට ගනුදෙනු සිදු වෙනවා මේ ඇමතිතුමා. ඒකයි මම කියන්නේ දැන් මේක පිළිබඳව ඔබතුමා දැන් ඔබතුමාට පැහැදිලි මම ගහන්නේ මොකද්ද කියලා මම යෝජනා කරන්නේ මොකද්ද කියන එක පැහැදිලි. මේක සරල කරන්න අවශ්‍ය කටයුතු කරන්න පුළුවන් නේ ඔබතුමාට?
හොඳයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ පිළිබඳව කොවිඩ් වසංගත තත්ත්වයක් එක්කත් ඒ ග්‍රාම නිලධාරීන් සහ රෙජිස්ට්‍රාර්වරුන්ගේ ප්‍රශ්න සාකච්ඡා කරන අවස්ථාවලදීත් අවස්ථා කීපයකදී මම විශේෂ භාර ඇමතුරියා විදිහට විශේෂම ජානක ඇමතුමත් මේ පිළිබඳව මට උදව් කරා. අපි දෙන්නම එකතු වෙලා එක මේසෙක ඉඳලා මේ පිළිබඳව ඔබතුමත් දන්නවා, ඔබතුමත් මේ පිළිබඳව කතා කරලා තියෙනවා. ඒ කාලවකව අනුදි උද්ගත වුණු ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මේ පිළිබඳව වැඩපිළිවෙළක් ප්‍රායෝගික ක්‍රියාත්මක කරන්නත් කටයුතු කරලා තියෙනවා. හැබැයි දැන් අපේ මරික්කා මන්තුමාගේ මේ ප්‍රශ්නේ අහලා තියෙන එක මමත් දැන් මගේ මම එතුමා කියවනේ මට මේ පිළිබඳව අධ්‍යයනය කරන්න කියලා. ඉතින් මමත් එතුමායි ප්‍රශ්නේ ගත්තා. ඉතින් ඒ ප්‍රශ්නෙට පිළිතුර මේක තමයි දෙන්න වෙන්නේ.
හරි.
ඒ ප්‍රශ්නේ අහලා තියෙන එකට පිළිතුර මේ විදිහට වගන්ති වලින් දෙන්න වෙනවා. මොකද කොහොමද මේක කරන්න කියලා ආපුවාම කරන විදිය කියන්න එපා. හැබැයි දැන් ඔබතුමා දැන් කියන එක මට පැහැදිලි. ඒ නිසා රටේ උපතිනවා වගේම ඒ උපදිලා ජීවත් වෙලා මිය ගියාමත් මිය ගිය තැනත්තාගේ අනන්නතාවය පිළිබඳව මේ රටේ ජීවත් වෙන මිනිසුන්ගේ අයිතියක් තියෙනවා. ඒ පිළිබඳව මම අමාත්‍යංශ මැදිහත් වෙලා අවශ්‍ය වැඩපිළිවෙලක් හදන්නම්. ඉතින් ඔබතුමාට වෙනම ඒ අර කාරණා පිළිබඳව ආයි ප්‍රශ්නයක් යොමු කළොත් මට පුළුවන් අමාත්‍යංශෙන් උත්තරයක් කරන්න.
හරි කරමෙන්තුමා.
මට මේ ඇමතුමා ඒක සම්බන්ධව වාදයක් කරගන්න නෙමෙයි, මෙතන අවුලක් තියෙනවා ඒක හදන්න කියලා මම ඉල්ලීමක් කරන්නේ.
හරි බොහොම ස්තුතියි.